අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 2 සහ 3 දේශීය ආදායම් සංශෝධන සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන නැමැති පනත් කෙටුම්පත් පිළිබඳ කල්තබන ලද විවාදයන් තවදුරටත් පැවැත්වීම ගරු රංජිත් සියඹලාපිටියේ අමාත්‍යම ඔබතුමාට විනාඩි 18ක් කාලයක් ලැබෙනවා විවාදය ආරම්භ කිරීමට.
ගරු මුලසනර මන්ත්‍රීතුමනි, දේශීය ආදායම් සංශෝධන පනතේ කෙටුම්පත දෙවන වර කිවීම ඊ කල් තිබූ විවාදය සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනතේ දෙවන වර කිවීම ඊ කල් තිබූ විවාදය. අපි විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, අපි දැක්කා අපිට ණය ප්‍රතිහෝගත කිරීමේ අවශ්‍යතාවයක් ඇදුණා. අපි පත් වුණු තත්ත්වයත් එක්ක ඒකම නැවත නැවත කියන්න අවස්ථාව ගන්නෙ නෑ. විශේෂයෙන්ම අපි විදේශ ණය ඩොලර් බිලියන 41කුත් දේශීය ණය ඩොලර් බිලියන 42කුත් අතර අපිට ප්‍රතිහෝගත කිරීමක්, වෙනස් කිරීමක්, කල් දමා ගැනීමක්, කපා හැරීමක් කරන්න සිදු වුණා අපි ඉන්න ආර්ථික තත්ත්වයත් එක්ක. අපි විදේශ ණය කපා හැරීම්, කල් දැමීම්, පොලිය අනුපාත අඩු කිරීම්, සහන කාලය වැඩි කිරීම් සම්බන්ධව කතා කරගෙන යනවා. අපේ ඉලක්කය ඩොලර් බිලියන 17ක් කල් දමා ගැනීම. හැබැයි දේශීය වශයෙන්ත් අපිට යමක් කරන්න සිදු වෙලා තියෙනවා. අපි ඒක ගැන කතා කළා. විශේෂයෙන්ම අපේ ඩොලර් බිලියන 42 භාණ්ඩාගාර බැඳුම් කර 60%ක්, එතන විශ්‍රාමික අරමුදල් 44%ක්, භාණ්ඩාගාර බිල්පත් 126%ක්, සංවර්ධන බැඳුම් කර 13%ක් ඔය ආදි වශයෙන් තියෙනවා. දැන් අපි ඒ කාරණාව වෙනුවෙන් විශාල සමාජ දැනුවත් කිරීම කළා. මේ පාර්ලිමේන්තුවේ දින ගණන් කතා කරලා යම්කිසි එකකතාවකට ඇවිල්ලා ඔව් ශේෂාධිකරණයට ගිහිල්ලා ශේෂාධිකරණයත් සාධාරණීකරණය කරලා දැන් මේ කටයුත්ත කරගෙන යනවා. ඒකට අපිට අවශ්‍ය වෙලා තියෙනවා දේශීය ආදායම් පනතට 2017 අංක 24 ගෙන දේශීය ආදායම් පනතට සංශෝධනයක් ගෙනෙන්න මේක ක්‍රියාත්මක කිරීමේදී. අපි කියන සේවා නියෝජකයන්ගේ භාර අරමුදලේ සේවක අර්ථසාධාරණ මුදල් අනෙකුත් අනුමත අර්ථසාධකා විශ්‍රාමිත පරමුදලම් ලඟින් භාණ්ඩාගාර බැඳුම් කරවල කරන ලද ආයෝජන වලින් බදු අය කළ හැකි ආදායම් මත අදාළ වන ස්ථාපිත ආදායම් බදු අනුපාතිකය සංශෝධනය කිරීම 14% තියෙන එක 30% බවට පරිවර්තනය කිරීම. දේශීය ණය ප්‍රශස්ත කරන ක්‍රියාවලිය දියත් කළ දිනය වෙන විට සේවා නියෝජකයන්ගේ භාර අරමුදල සේවක අර්ථසාධක අරමුදල යන අනෙකුත් අනුවත අර්ථසාධකෝ විශ්‍රාමිත අරමුදල සත්ව පවත්වන බැඳුම් කරවලින් මෙකී වසර තුළ කල්පිරෙන භාණ්ඩාගාර බැඳුම් කරවලින් අවම වශයෙන් 50%ක්ද 2024 සහ 2031 දක්වා කල්පිරණ භාණ්ඩාගාර බැඳුම් කරවලින් 100%ක්ද දේශීය ණය ප්‍රශස්ත කරන ක්‍රියාවලිය සඳහා යොමු කරන ලෙසට එකේ අරමුදල් වලට ආරාධනා කරනු ලැබුවා. මේ පනතට හඳුන්වා දෙන ලබන සංශෝධන මගින් දේශීය ණය ප්‍රශස්ත ක්‍රියාවලියට සහභාගි වන එකේ අරමුදල් වලට සහභාගි වන අයට මේක කිසිදු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. සහභාගි නොවන්නේ නම් මෙතෙක් තිබුණු 14% ණය මේ ආදායම් සඳහා වූ බදු අනුපාතය 30% දක්වා වර්ධනය වෙනවා. මෙතෙන්දී අපි කියන්න අවශ්‍යයි මේ භාණ්ඩාගාර බැඳුම් කර වලින් අය කරන බැඳුම් කර සඳහා ලැබෙන පොලියට පමණමයි මේ 14 30 දක්වා වැඩි වෙන්නේ. මේ අරමුදල් වල වෙනත් ආයෝජනයන් වලින් තියෙන ආදායම් තියෙනවා නම් ඒවට මේක අදාළ වෙන්නේ නැහැ කියන එකත් පැහැදිලි කරන්න අවශ්‍යයි. භාණ්ඩාගාර බැඳුම් කරන ලද ආයෝජනයෙන් ලැබෙන ආදායම හැර එම අරමුදලේ ලාභ 14% සංස්ථාපිත බදු අනුපාත සඳහා අඛණ්ඩව වකීම් දරනු ඇත කියලා පැහැදිලිව තියෙනවා. එවැනි යම් අරමුදලක් දේශීය ණය ප්‍රශස්ත කරන ක්‍රියාවලියට සතුටුදායක ලෙස සහභාගි වන්නේ නම් භාණ්ඩාගාර බැඳුම් කරවල කරන ලද ආයෝජන වලින් එම අරමුදලේ ලාභයේ 100% මේ ණය ප්‍රශස්ත කරන්නේ සහභාගි වෙනවා නම් මේකෙදි කිසිදු ගැටලුවක් නැතුව මේ 14% වටවා ගන්න යන්න පුළුවන්කම ලැබෙනවා. දෙදස් 17 අංක 14 දන් දේශීය ආදායම් පනතට අදහස් වන සේවක අර්ථසාධක අරමුදලක් අනුමත අර්ථසාධක අරමුදලක් විශ්‍රාම අරමුදලක් හෝ අනුමත සේවය අවසන් කිරීමේ අරමුදලක් විසින් දර ලබන භාණ්ඩාගාර බැඳුම් කර යන්න එනම් 2023 වර්ෂයේ පරිණත වන බැඳුම් කරවල මම කිව්වා එක. මේක බැඳුම් කර ආයෝජන නාමික මුදලේ කිසිදු අඩු කිරීමක් මේකට එකතු වෙනවා නම් කිසිදු අඩු කිරීමක් නැතුව එම් බැඳුම් කරන සඳහා 2025 දක්වා 112ක වාර්ෂික පොලියක්ද 2026 සිට 38 දක්වා 109ක වාර්ෂික පොලියක්ද ගෙවන්න මේ එකඟතාවය ඇති කරගෙන තියෙනවා. ඉතින් මේක ගැන මේ දරු සභාපතිතුමනි විවිධ ආකාර විදිහට විවිධ මේ ස්වරූපයෙන් මේ ගැන විවිධ දුක් ගැනවිලි නගනවා. නමුත් අපි ඉතා පැහැදිලිව දන්නවා රජයේ හැටියට මේ දේශීය ණය ප්‍රතිහෝගත කරන්නේදී කළ හැකි ඉතාම හොඳ අවම අලාභයේ රටේ ජනතාවට සිදුවෙන ආකාරයේ තීරණවලට එන්න රජයට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ 1958 අංක 15 දන්න සේවක අර්ථසාධක අරමුදල් පනතේ 14 වන වගන්ති සංශෝධන කිරීමට අපේක්ෂා කරනවා. මොකද ඒකෙන් අපි කියන්නේ ඒකෙන් අපි කියනවා 2023 සිට 26 දක්වා සමාජිකයන්ට වාර්ෂිකව අවම වශයෙන් 109ක පොලි ප්‍රතිලාභයක් 109ක් ඔවුන්ට ආරක්ෂා කරලා දෙනවා. ගැරන්ටියක්. ඒක ඒ ප්‍රමාණ සල්ලි මදි නම් ආණ්ඩුවේ සල්ලි දරනවා. දැන් මේ ගරු සභාපතිතුමනි ඒ 109 කියන්නේ අද තමා දෙන පොලි අනුපාතය. හෙට දවසේ තවත් අඩු වෙවි. දැන් මහා බැංකුවේ ඉතිරි කිරීම පොලි අනුපාතය 111යි. ඒ නිසා මේ වගේ දැවැන්ත අරමුදලකට 109ක් කියන්නේ අවාසිදායක පොලි අනුපාතයක් නෙවෙයි. දැන් හෙට දවසේ තවදුරටත් අඩු වුණොත් අපි තනි ඉලක්කමකට අපේ පොලි යනවා නම් 109ක් රජයේ මේ වගේ කියනවා කියන්නේ මේකට පොලිය ලබා දෙන්න ඒක ඉතාමත් ඉහළ වාසිදායක පොලි අනුපාතයක් බව අපි පිළිගත යුතුයි. ඒක අපිට ඉතා පහසුවෙන් මෙවැනක් කෝණ වලින් කියන්න පුළුවන්. මේක අරයට ලාභයි, මෙයාට ලාභයි, මේකට ගැහුවේ නැහැ. නමුත් ප්‍රායෝගිකව මේ ප්‍රශ්න දිහා බලන කිසිදු කෙනෙකුට ඒකට දැනුමක් තියෙන කෙනෙකුට ඒකට එරෙහි සටන් පාටයක් තිබෙන්න බෑ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. දැන් මේ මහා බැංකුව නිකුත් කළ වැඩසටහනේ ඉතා පැහැදිලිව තියෙනවා 2038 වෙද්දී මේ යන විදිහටම ගියා නම් අපි තුන් රුපියල් බිලියන 100ක් ආයෝජනය කරා නම් මේ භාණ්ඩාගාර බැඳුම් කරවල බිලියන 387ක් 2038 වෙනකොට ඒ බිලියන් 100 බිලියන් 388ක වටිනාකමකට ළඟා වෙනවා. හැබැයි මේ ප්‍රති ව්‍යුහගත කරණයට එකතු වුණොත් ඒක බිලියන 369 104.8ක් පමණයි අඩු වෙන්නේ. අපි මහා වලක වැටලා ඉහළට යන ජාතියක්. එන 104.8කින් මේක අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් නම් ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත් ගරු සභාපතිතුමනි. ඒ වගේම අපි එසේ නොගොස් අපි මේ ප්‍රතිවගතකරණයට නොගිහින් කටයුතු කළොත් තමයි මේ බද්ධ 114 130ක් වැඩි කරන්න වෙන්නේ. එහෙම වුණා නම් අර බිලියන 387 සාමාන්‍ය පරිදි තිබුණා නම් අවුරුදු 2028 වෙනකොට බිලියන 387ක් වෙනවා බිලියන 100 ආයෝජනය. ප්‍රතිවගතකරණයට සම්බන්ධ වුණොත් බිලියන 369යි. එසේ නොගොස් මේකට සම්බන්ධ නොවුනොත් මේක බිලියන 304යි 121.6කින් අඩු වෙනවා. ඒ නිසා රජය ඉතා පැහැදිලි ආරාධනාවක් මේ අරමුදල් වලට කරලා තියෙනවා කරුණාකර මේකට එකතු වෙලා ඉදිරියට යන්න කියලා. මම මේකෙන් දැක්ක එක චෝදනාවක් කරනවා බැංකු වලින් මේක අරන් නැහැ, මේක මේ බැංකු වල අයිතිකරුවන්ට උදව් නැහැ. පැහැදිලිව මොනද මේ ගරු සභාපතිතුමනි මේ බැංකු කියලා කියන්නේ? බැංකු කියන්නේ මේ රටේ පෞද්ගලික වෙන්න පුළුවන්, රාජ්‍ය වෙන්න පුළුවන්, මේ ආර්ථිකයේ සුවිශේෂීම සාධකයේ බැංකුවක් කියලා කියන්නේ. බැංකුවක් කඩාවැටෙනවා, බැංකුවක් අපහසුරපත් වෙනවා කියන්නේ රටක ආර්ථිකය කඩාවැටෙන්නේ. ඒ බැංකුවේ ඉන්න කොටස්කරුවන්ගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, සමස්ත ආර්ථිකයේ ප්‍රශ්නයක් වෙන්නේ ගරු සභාපතිතුමනි. දැන් අපි දැක්කා මේ බැංකුවක් බැංකු පද්ධතිය තමයි ගරු සභාපතිතුමනි මේ වකවානුවේ මේ ඇතිවන ආර්ථික අර්බුදයත් එක්ක දැඩිම පීඩනයට ලක්වෙච්චි මේ ආර්ථිකමය වූ මධ්‍යස්ථාන ටික. දැන් අපි ආර්ථික අර්බුදයත් එක්ක අය නොවන ණය ප්‍රමාණය 104 තිබුණ 2019 වෙද්දී අද 113.4 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම බැංකු වලින් අපි අය කරන පොලි අනුපාතය බැංකු වලින් අය කරපු මේ ආදායම් බද්ද වැඩි වුණා 130 ඉඳලා 148 දක්වා. වැට් එක වැඩි වුණා 127 ඉඳලා 115 115කින් වැඩි වුණා. ඒ කියන්නේ 139ක් තිබුණු බදු බැංකු වලින් අය කරපු වාර්ෂිකව 148ක් දක්වා වැඩි වුණා. මේක බැංකුවට ලොකු පීඩනයක්. ඒ වගේම දිගින් දිගටම අපි බැංකුත් එක්ක කතා කරනවා රටේ තියෙන අවශ්‍යතාවයත් එක්ක ණය ප්‍රතිවගත කරන් තමන්ගේ ණය ගැතියන්ගේ. ඉතින් මේ බරත් අපි බැංකුවලට පටවනවා. ඒ වගේම ඔව් බැංකුවක් කියලා කියන්නේ විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි අපි බැංකුවක් වෙන චිත්‍රකින් පෙන්වන්න යනවා. බැංකුව කියන්නේ අයිතිකාරෝ ඒගොල්ලන්ට අපි උදව් කරන්න කියලා. නමුත් අපේ රටේ බැංකුවල තියෙනවා ගිණුම් 5,72,00,000. මේ ගිණුම් හිමියන්ගේ තමයි බැංකුවේ වැඩිම වත්කම් ප්‍රමාණය තියෙන්නේ. අපේ බැංකු පද්ධතියෙන් බැලුවොත් කොටස්කරුවන්ගේ තියෙන රජයේ හරි පෞද්ගලික හරි වත්කම් ප්‍රමාණය 108%. අනිත් සියල්ලම මේ ගිණුම් හිමියන්ගේ 5,72,00,000 ගිණුම් හිමියන්ගේ. මේ ගිණුම් හිමියෝ කියන්නේ මේ මහා ධනවතුන් නෙවෙයි. මේ 5,72,00,000 160%ක් කරු සභාපතිතුමනි රුපියල් 5000ට අඩු තැන්පතු තියෙන මේ රටේ පොදු අහිංසක ඉතාම අඩු ආදායම් ලැබි ජනතාවගේ. ඒ නිසා ඔවුන්ගේ වත්කම් තමයි මේ බැංකුවක් ආරක්ෂා කිරීමේ වගකීම රජයට පැවරලා තියෙන්නේ. මේ රුපියල් 5,000ට අඩුව ඉන්න 3,43,20,000 වූ ගිණුම් හිමියෝ මේ ගොඩේ ඉන්නවා. ඔවුන්ට තමයි මේ බැංකුවේ වත්කම් වලින් 90% වැඩි ප්‍රමාණයක අයිතියක් තියෙන්නේ. ඒ නිසා බැංකුවක් ආරක්ෂා කරනවා කියන්නේ එක පැත්තකින් මේ සමස්ත ආර්ථිකය ආරක්ෂා කරනවා, අනිත් පැත්තෙන් මේ 5,00,000 ඉක්මවාගේ ගිණුම් හිමියෝ ආරක්ෂා කරනවා. හැබැයි එතනදි මේ බැංකුවලින් අපි මේ අපේ ආර්ථික අවශ්‍යතාවය සඳහා ගත යුතු උපරිම ප්‍රමාණයට ගිය නිසා තමයි අපි පැහැදිලිව දැක්ක මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙත් ඒ කාරණාව පිළිබඳ සඳහන් වෙලා තිබුණා. තව පැහැදිලිව ඒ කාරණාව අපි අවබෝධ කරගත යුතුයි ගරු සභාපතිතුමනි. ඒකත් එක්ක තමයි අපි අද මේ දේශීය ආදායම් පනතට සංශෝධනය ගෙනෙන්නේ. මම දකිනවා ඒක ගැන දැන උගත් සියලු දෙනාකට සහාය දිය යුතු මේ රටේ ආර්ථිකය පිළිබඳ මේ අනාගතය පිළිබඳ යම්කිසි අදහසක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒකට විරුද්ධව කතා කරනවා නම් ඔහු වෙන විකල්පයක් පෙන්ලා දෙන්න ඕනේ. මම දකින්නේ වෙන විකල්ප මේකේ. වෙන එහෙම විකල්පයක් පෙන්වලා දෙනවා නම් අපි ඒ ගැන කතා කරන්න ලෑස්ති. එහෙම විකල්පයක් නෑ සභාපතිතුමනි. මේක අපි මාස ගණන් අවුරුදු ගණන් කතා කරලා ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව දැන උගත් අපේ මන්ත්‍රීවරුන්ගේ සියලු දෙනාගේ අදහස් අපි දැන් මේකට ගොනු වෙලා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා ඔවුන්ගේ මඟ පෙන්වීම වලට. ඒ නිසා මේ වෙලාවේ රජයක් හැටියට යන්න පුළුවන් ඉහළම සාධාරණ විසඳුම් වලට යන්න අපි කටයුතු කරනවා ගරු සභාපතිතුමනි. ඊළඟට සමාජ ආරක්ෂණ දායකත්ව බඩු පනත මේක පනවද්දිම මේකට විශාල වශයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිදු වුණා. අපිට අපි මේ ලෝකේ ඉන්න අඩුම රාජ්‍ය ආදායම් දෙන රට බවට පත් වුණා ගරු සභාපතිතුමනි. 108.2 දළ දේශීය නිෂ්පාදිතයෙන් අපිට කඩිනමින් රාජ්‍ය ආදායම් වැඩි කරගන්න අවශ්‍ය වුණා. ඒ නිසා තමයි අපි මෙහෙම බැලු බැලමට සරල පිළිවැටුමට ගහන බද්දක් අපි දන්නා මේ අඩුපාඩු තියෙනවා. හැබැයි අපිට සිදු වුණා රාජ්‍ය ආදායම් වහා වර්ධනය කර. ඒ නිසා තමයි අපි සමාජ ආරක්ෂණ බද්ද හඳුන්වා දෙනු ලැබුවේ. එතනදී අපි පිරිවැටුම රුපියල් මිලියන 120ට ඉක්මවනු ලබන ආනයනකරුවන් නිෂ්පාදකයන් සේවා සපයන සහ තොගවැලෙන්දන් සහ සිල්ලර වැලෙන්දන් මේ බද්දට යටත් කළා. පිරිවැටුම මත 102.5% මේකින් ගත්තේ. මේ බද්දෙන් අපි බිලියන 250ක් මේ අවුරුද්ද තුළ බලාපොරොත්තු වුණා. එක එක අයට පොඩි වෙන වෙන සහනයක් අපි ලබා දෙනවා. ආනයනකරුවන් සඳහා 100%ක් මේ බද්දට යටත් වුණා. නිෂ්පාදකින් සඳහා වුණචින් නිෂ්පාදනය කරන සෑම භාණ්ඩයකින්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර විකුණීමේ ලැබුණ හෝ නොලැබුණ වද ලැබිය යුතු සමස්ත මුදලින් 85%ක් තමයි මේ බද්දට යටත් වුණේ. මූල්‍ය සේවා සපයන්නන්ගෙන් 100%ක් ඕනෑම නිදහස් කරන සේවාවන් හැර මූල්‍ය සේවා සැපයීමත් එකතු කළගෙන 100%ක් මේකට යටත් වුණා. නිශ්චල දේපල ඉඩම් සහ වැඩිදියුණු කිරීම ඕනෑම නිදහස් කරන සේවාවන් හැර එවැනි සැපයමක වටිනාකමෙන් සැපයන අවස්ථාවේදී ඉඩකඩම් වටිනාකම සහ 9 මාර්තු 31 වන විට ඉඩමේ යම් වැඩිදියුණු කළ වටිනාකම් අඩු කිරීමෙන් පසු වටිනාකමෙන් 100%ක් මේක බද්දට යටත් වුණා. ඒ වගේම තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන් ඕනෑම ලියාපදිංචි බෙදා හරින්නගේ නිදහස් කරලද ඕනෑම් භාණ්ඩයක් හැර යම් භාණ්ඩයක් විකිණීමෙන් ලැබුණු හෝ නොලැබුණුවද ලැබිය යුතු මුදලින් 25%ක් අපි මේකට යටත් කරා. ව්‍යාපාරික බෙදා හරින්නන් හැර එහෙත් ආනයන සහ විකිණීම ඇතුළු තොග වෙළඳාම සහ සිල්ලර වෙළඳාම නිදහස් කරන ලද භාණ්ඩ හැර විකිණීමෙන් ලැබුණු හෝ නොලැබුණුවද 50%ක් මේකට යටත් වුණා. අපි ඒ වාගේ මේ සඳහා කාණ්ඩ ගණනාවක් ඒ ව්‍යාපාරයේ 90 කාණ්ඩ ගණනාවක් මේ බද්දට යටත් කරා. අපි විශේෂයෙන් දකිනවා ගරු සභාපතිතුමනි මේ බද්ධ අපිට අපේ ඉලක්ක ඉක්මවා යන්න අවස්ථාවක් ලැබුණා. මේක බද්ධ තියෙන සරලභාවය නිසා. අපි මාසෙන් මාසෙ බැලුවොත් ජනවාරි මාසෙ වෙනකොට අපි බලාපොරොත්තු වෙන්නේ මිලියන 62,284යි. අපිට 72,713ක් ලබා ගන්න ලැබුණා. පෙබරවාරි වෙනකොට අපි 126,031ක් තමයි මිලියන වලින් බලාපොරොත්තු වුණේ. 146,776ක් අපි ලැබුවා. මාර්තු වෙනකොට 201,552ක් අපේ ඉලක්කය තිබ්බා. 214,621ක් අපි ලැබුවා. අප්‍රේල් වෙනකොට 270,276ක් අපේ ඉලක්කය තිබුණා. 270,047ක් පොඩි වෙනසක් තිබුණා. මැයි වෙනකොට 333,351ක් ඉලක්කය තිබුණා. 335,026ක් අපි ලැබුවා. ජූලි වෙනකොට 394,085ක් ඉලක්කයක් තිබුණා මිලියන වලින්. අපි 403,191ක් ලැබුවා. ජූලි වෙනකොට 459,929ක් තිබුණා. 480,173ක් අපි ලැබුවා. ඒ නිසා අපි ඉලක්ක වලට වඩා එහාට යන්න අපිට පුළුවන් වුණා. මේ අපි මේ අපේ දේශීය ආදායම් නිලධාරීන්ටත් ස්තුතිවන්ත විය යුතුයි. මේ අමාරු කාරණාවක් ඕන් විසින් ඉටු කරනු ලැබුවා. දැන් අපි ඊළඟට අපි හැමදාමත් කිව්වා මේ අපි මේ රාජ්‍ය ආදායමේ අම්මාකාරයට වර්ධනය වෙනකොට මේ පදනම පුළුල් වෙනකොට අපි මේ බදු පිළිබඳ නැවත නැවත සලකා බලනවා. ඉස්ලාම් මොනවද වෙනස් කර යුතු? මේ බද්ද වලින් පීඩාවට පත් වුණු අංශයන් මොනවද? කාටද මේක අපේ විශේෂ සැලකිල්ල යොමු යුත්තේ? දැන් මෙන්න අපි මේ සංශෝධනය තුළින් අද ගෙනෙනවා අරු සභාපතිතුමනි මේ විශේෂයෙන්ම විශේෂ අවස්ථා ඇති පුද්ගලයන් මත බදු බර වැඩු කිරීම සඳහා එවැනි පුද්ගලයන් භාවිත කරන සියලු උපකරණ ඇති අය කියලා කවුද කියලා අපි දන්නවා. ආබාධිත සහෝදර සහෝදරියන් ඔවුන්ගේ සියලුම භාණ්ඩ මේ බද්දෙන් අපි අද දිනේ නිදහස් කරනවා. ඒ වගේම අපිට ලොකු ව්‍යාපාරයක් තියෙනවා. කපා උපදැමිය හැකි මැණික් ලංකාවට ගෙනල්ලා මේ උපදැමු නැති මැණික් ලංකාවේදී උපදමලා ප්‍රති අපනයනය කිරීම. මේක හොඳ පුළුල් කරන්න පුළුවන් කර්මාන්තයක්. මෙන්න මේ කර්මාන්ත සඳහා ගෙනෙන මැණික් සඳහා තිබුණු මේ 2.5 සමාජ ආරක්ෂණ බද්ද අපි ඉවත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සහල් සඳහා මේක නිතර නිතර කතා වුණා. කීප වතාවක් වී මිලදී ගැනීමේදී නිෂ්පාදනයේදී මේක යෙදුණා කියලා. දැන් අපි සහල් නිෂ්පාදනයේදී මේක ඉවත් කරනවා අද දවසේ ඉඳලා කතානායකතුමා අත්සන් කළාට පස්සේ. ඒ වගේම අනිකුත් ආනයන බදු ඉවත් කර ඇති ලෙසම තීරු බදු රහිත සාප්පෝල විකුණන ලබන භාණ්ඩ මේ අනිකුත් බදු වලින් නිදහස් සියලුම භාණ්ඩ තීරු බදු රහිත සාප්පෝ සංකීර්ණ වල තියෙනවත් අපි නිදහස් කරනවා. මේ ආකාරය. ඒ වගේම මේ විදුලිය මේ බලපත්‍රයක් යටතේ විදුලිය සැපයීම හැර විදුලිය මේ බෙදා හැරීම කරන ආයතන ලංකාවේ එකයි තියෙන ලොකු ආයතනේ. ඒ හැරෙන්න විදුලිය නිපදවීම හා සැපයීම කරන ආයතනවල විශේෂයෙන් මේකෙන් අපි අදහස් කරන්නේ මේ බලශක්ති සැපයන සූර්යාලෝකයෙන් වෙන්න පුළුවන්, ජලයෙන් වෙන්න පුළුවන්, මේවට උදව්වක් කරන්න ඔවුන් මේ වද්දෙන් අපි නිදහස් කරනවා. ඒ වගේම සිවිල් ගුවන් සේවා පනතේ 97 වගන්තිය යටතේ නිකුත් කරන ලද ද්‍රව්‍ය ප්‍රවාහන සේවා බලපත්‍රයක් දරු ලබන සාමාන්‍ය අලෙවිනිය ඉතාම අඩු ලාභ මට්ටමක ලාභ පරාශයක ඉන්නේ. ඒ නිසා ඔවුන් මේකෙන් නිදහස්. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තෙන්ම මේක හොඳ ඉංගියක් ගරු සභාපතිතුමනි. අපි අපේ අපි ඇත්තරම මේ අපි වැටුණු ආදායම අඩු පන්තියේ ඉඳලා ලෝකයේ ආදායම අඩුම රටක් ඉඳලා අපිට සිද්ධ වුණා විවිධාකාර ක්ෂණික පියවර ගන්න ආදායම වැඩි කරගන්න. ඒ පියවර හැබැයි හැම ලැබෙන පළවෙනි අවස්ථාවේම අදාළ ප්‍රමුඛතා ලේඛනයනුව සහන දීම, කපා හැරීම, ඔවුන්ට ශක්තිය ලබා දීම කෙරෙහි රජයේ අවධානය ඉතා දැඩිව යොමු වෙලා තියෙනවා. එනවා ක්‍රියාකාරී වෙනවා කියන පණිවිඩයේ ඉතාම පැහැදිලි සංඥාව තමයි අද අපි මේ සමාජ ආරක්ෂණ සමාජ ආරක්ෂණ බද්ද බඩු කිරීම තුළින් පෙන්වා දෙන්නේ. ඒ වගේම අපි සුවපතන් අවශ්‍යයි. මේ සියල්ලදීම අපිට විශාල සහයෝගයක් දුන්න මහ බැංකු අධිපතිතුමා මේ ලෝකී ඉතාම පිළිගත් බැංකු අතර බැංකු කරුවෙක් බවට පත් වෙලා තියෙනවා. නිසා ඒකත් මම දකින්නේ අපිට ඉතාම වැදගත්. මොකද මේ අමාරු අවස්ථාවේ මේ පස්සෙට ඍජුව රාජ්‍ය නායකයා සමග කරගහපු අපි අපේ භාෂාවෙන් කිව්වොත් එවැනි පුද්ගලෙක් ඒ ප්‍රශ්නයට කරගහපු බැනුම් අහපු මේ ඒ එවැනි පුද්ගලයෙකුට මේ එවැනි ඇගැයීමක් ලැබීම ගැනත් මම මේ වෙලාවේ මගේ කතා අවසන් කරමින් සුභපතන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට ස්තුතියි.
බොහොම සිගරව මාතුමනි
මීළඟට ගරු ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 16 කාලයක් ලැබෙනවා. ඊට ප්‍රථම මූලාසනය සඳහා මදුරු විතානගේ මන්ත්‍රීතුමා පැමිණෙනවා.
Honorable Chair, I submit the report of the Committee on Public Finance on the Inland Revenue Amendment Bill. Make a maker Mantuma English in Tamai Mokadabi other hand there make a paratwe, Metana Sabagatakarane, Namut Singalha, Demala Basav in Sakaskara, the Varta, Parliamentary, Pustakala Tieno. Vinadi Kipa Pamana Tiranisa, Mame Sambanding Magadhastak on a Kamati. අල්සාදක අරමුදලේ සභාපතිතුමා බිලියන 3400ක් තියෙනවා. يعني ට්‍රිලියන 3.4. දැන් අද මේ ශ්‍රී සියඹල පිටිය ඇමතුමා යෝජනා කරන්නේ මේ බද්දේ මේ 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 අරමුදලේ අපි ආයෝජනය කරලා තියෙනවා නම් බඳුම් කරවල ඒවට ලැබෙන ප්‍රතිලාභ වලට ගහන පොලිය 14 ඉඳලා 30 වෙනකන් වැඩි කරා. දැන් එතුමා බොහෝ විදියට මේක සාධාරණීකරණය උත්සාහ කරා. මේක මේකට ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. මේක තමයි තියෙන එකම ක්‍රමය කියලා. නමුත් අපි ඒක එහෙම දකින්නේ නැහැ. මෙතන පොලිය 30 කරනකොට දේශීය ණය ප්‍රතිසංස්කරණය නැත්නම් ප්‍රශස්තීකරණයට මේක ඍජුවම සම්බන්ධ වෙනවා. මොකද මේ මොකද මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවලියේ තියෙනවා මේ ස්වකමැත්තෙන් තමයි කියලා අර්ථසාධක අරමුදලේ සමාජිකයෝ මේ 130 පොලිය වැඩි කිරීමට එකඟ වෙන්නේ. නමුත් මම මෙතන කියන්න කැමතියි මෙතන කිසිම ස්වකමැත්තක් නැහැ. මේක කරන්නේ බලෙන්. ඒ නිසා මේ බොරුව තවදුරටත් ගෙනියන්න එපා කරුව ඇමතුමා. ඇත්ත කතා කරලා මිනිස්සුන්ට කියන්න අපි ඕගොල්ලන්ගෙන් ඇහුවේ නැහැ අපි අහන්නේත් නැහැ අපිට ඕනේත් නැහැ මේ කතා කරන්න බැරි කට වහලා තියෙන කට්ටියක බද්ද අපි අද 14 ඉඳලා 130 වෙනකම් වැඩි කරනවා කියලා සොකමත් නැහැ ඒ නිසා මුසාව කියන්න එපා මෙතන මේක කරන්නේ බලෙන් ඔබතුමාගේ මං අහනවා එක්කෙනෙක්ගෙන් හරි ඇහුවද සමාජිකයෝන්ගේ අඩු ගානේ සමාජිකයෝ එක්කෙනෙක්වත් මේ පාලන මණ්ඩලයේවත් නැහැ. හරි කරුණා මේ මේ කැමති වුණත් නැති වුණත් අද මේක කරන්න තමයි සූදානම් වෙන්නේ. බොහෝ දෙනා මේකට විරුද්ධ වුණා. ඇමතුමා කිව්වා වගේ අධිකරණ ක්‍රියාවලියක් තිබුණා. ඒකේ ප්‍රතිඵලයට මොකද වුනේ? ඊයේ මම ජනාධිපතිවරයාත් එක්ක මේ පිළිබඳව වචන හෝමාරුවකුත් සිද්ධ කරගත්තා. සමේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ කිව්වේ අපිට තාක්ෂණික හැකියාවක් නැහැ මේක විශ්ලේෂණය කරන්න. ඒකයි කිව්වේ. ඊට පස්සේ කිව්වා ඔවුන්ට දත්ත නැහැ. හරි ඒ පසුබිම යටතේ ඔවුන් කියනවා අත්සාධකයේ මේ කරන්න යන බදු වැඩි කිරීම අසාධාරණයි කියලා ඔවුන්ට පේන්නේ නැහැ
කියලා. I think we very clearly went on this. Don't misquote the judgment by the Supreme Honorable Supreme Court. The Supreme Court said all that is true. Point of order. You are misleading the... No. You are misleading the house. Sir, you are misleading the house. The Supreme Court, Honorable Supreme Court also said there is no delay. Sir, there is no point of shouting here. Sir. Sir, I am trying to say, don't mislead
the
Supreme Court.
Don't waste my time. This is very clear. Singala teren English singala teren datta English en kiyanda. Institutional incapacity of the courts. Institutional incapacity kiyanne mokadda? Hari ithin me tamange welawa katha karagannwa. Hari e nisa usaviya meka suddha pavitra kala na. Usaviyen kiyala tiyenne apita datta na. E nisa parliamentwe meka saakatcha karanna kiyala. Eka thamai parliamentwata awilla api saakatcha kare. E nisa oun kiyala tiyena kathawa thamai man kiyala tiyenne. Meka sabhagatha kara api iye ona kenetta bala ganna puluwa. හරි මේක කියන්නේ අධිකරණයේ මේ 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 ඩිටර්මිනේෂන් එක. හරි ඒ නිසා 148 අනුව අද අපි මේ සම්බන්ධයෙන් මුදල් කාර්ක සභාවේ සාකච්ඡා කරා. හරි ඊයේ උත්සාහ කරා මුදල් කාර්ක සභාවට නොදා මේක ගේන්න. හරි විශ්ලේෂණයක් නැතුව ගේන්න. නමුත් අද 11 මාරේ ඉඳලා මේක කරා. 11:24 තමයි අපිට මේ දත්ත ෆැක්ස් එකක් මාර්ගයෙන් ලැබුණේ. ඉතින් මහලොකු වෙලාවක් තිබුණා අපිට ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරන්න. ඒ අවස්ථාවේ නිලධාරීන් සමග අපි තර්ක ඉදිරිපත් කරා, ඔවුන්ට ප්‍රශ්න කරා. අපි කෙලින්ම ඔවුන්ගෙන් අහුවා. ඔබලාට EPF සමාජිකයන්ට 100%ක ප්‍රතිලාභයක් දෙන්න පුළුවන්ද කියලා. ඒකනේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ගරු අගමැතිතුමා. මහපාරේ මිනිස්සු කියන්නේ අපිට 100%ක් ලැබෙනවා. දේශපාලනඥයෝ තැන් තැන් වල ගිහිල්ලා කියනවා ගිය අවුරුද්දේ 9ක් දුන්නා, ඊට කලින් අවුරුද්දේ 9ක් දුන්නා, එහෙනම් ඉදිරියේදී 9ක් දෙනවා නම් මොකද තියෙන ප්‍රශ්නේ? මොකද මේ රටේ ජනතාව හිතන්නේ ඔව් දෙනවා කියලා. හැබැයි එතකොට ඔවුන් දුන්නේ උත්තරේ මොකද්ද? ඉදිරියේදී 100%ක් දෙන්න පුළුවන්ද? බෑ. එහෙම එකක් අපිට උත්සාහ කරනවා. අපිට ඒක ගැරන්ටි කරන්න බෑ. එන අවුරුදු 3-4දී මේ 100%ම අපිට දෙන්න බැරි වුණොත් අපි බජට් එකෙන් මුදල් අරන් දෙනවා. හැබැයි බජට් එකෙන් මුදල් අරන් දෙන්න ඕගොල්ලොන්ගෙන් ඊළඟ අවුරුදු 3-4 යාණ්ඩුවන්නේ නැහැ. ඒක කරන්න වෙන්නේ අපිට. ඒක මතක තියාගන්න. හරි. එතකොට අද මේවා සම්මත වුණාට අපිට තමයි මේවා අරන් දෙන්න වෙන්නේ. හරි. හරි. ඒ කෙසේ වෙතත් හරි ඊට පස්සේ 2026 ඉඳලා 38 වෙනකන් ප්‍රතිව්‍යුහගත කරන කාල රාමුව ඒකයි ගරු සභාපතිතුමා කිසිම ගැරන්ටි එකක් දෙන්න බෑ. ඉතින් ඒක ඇත්ත කියන්නේ ජනතාවට ඇත්ත කියන්නේ. අපිට 9ක් දෙනවා කියලා ගැරන්ටි එකක් නැහැ. ඉතින් ඒ නිසා මේ බැඳුම් කර කලමට ඇත්ත වශයෙන්ම දැන් ලැබෙන ප්‍රතිලාභය තමයි සභාපතිතුමා බදු ගෙව්වයින් පස්සේ 111 ETF එකට සේවා නියුක්තිකයන්ගේ අරමුදලට ඇත්ත වශයෙන්ම ලැබෙනවා 12.13. නමුත් මේ ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 14 බද්දර යටත් කරන නිසා ඔවුන් උපකල්පනය කරන පරිදි ලැබෙන ප්‍රතිලාභය 9.7. හරි. එහෙමනම් මේ DDU එකට සම්බන්ධ වුණේ නැත්නම් අද ඔවුන් අපිට කියපු විදිහට ලැබෙන ප්‍රතිලාභය 8.6. තව විදිහකට බලනවා නම් අර්ථසාධක අරමුදලේ සමාජිකයන්ට සැලකිය යුතු අලාභයක් මේ නිසා සිද්ධ වෙනවා. තවත් විදිහකට බැලුවොත් මේකේ ඔපචුනිටි කෝස්ට් එක එහෙමත් නැත්නම් අවස්ථාවිත පිරිවැය 4.5 අතර වෙනවා කියලා මේකේ ගණන් බලලා තියෙනවා. හැබැයි ඒත් එක්කම වුන් කියනවා මේකට සම්බන්ධ වුණේ නැත්නම් රීස්ට්‍රක්චරින් එකට ඒ අලාභයේ 21%ක් පමණ වෙයි කියලා. හැබැයි අපි ඇත්ත කතා කරමු. මම ඔබලාට චෝදනා ඉදිරිපත් කරා වගේ මම මෙතන මේ අසත්‍ය කියන සූදානමුත් නැහැ. මොකද සමහරු කියනවා මේ DDU එකට අර්ථසාධක එකතු වුණා 50%ක් කැපෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද වග කියන විපක්ෂයක් හැටියට අපි ඇත්ත කියන්න ඕනේ. ඔව් යම්කිසි කැපීමක් සිද්ධ වෙනවා 4.5ක් හෝ 20ක් හෝ යම්කිසි ප්‍රමාණයක් අතර. නමුත් 50%ක වගේ කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එකත් අපි මෙතන සාධාරණ ලෙස කියා සිටින්න ඕනේ. මේ පාර්ලිමේන්තුවට කරු විපක්ෂ අගමැතිතුමා අපි එක යෝජනාවක් ගේන්න කැමති. ඒ තමයි අපි අර්ථසාධක පනතට සංශෝධනයක් ගේමු. ඔබතුමාගේ පියාගේ කාලේ තමයි මම හිතන්නේ TB ලංගරත්න මහත්මයා මේ අර්ථසාධක පනත මේ පාර්ලිමේන්තුවට ගෙනාවේ. එදා තියෙන පනතට සංශෝධනයක් ගෙනාවොත් අපිට පුළුවන් යම් X කියන ප්‍රතිශතයකට අවම වශයෙන් මේ ප්‍රතිලාභ අවමයක් හැටියට නීතිගත කරන්න. එක්කෝ ඒ විදිහට කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් උද්ධමනයට සාපේක්ෂව ධන මූර්ත පොලියක් දෙන විදිහට මේක සංශෝධනය කරන්න පුළුවන්. ඒ නිසා මම ගරු අගමැතිතුමාට යෝජනා කරනවා, ගරු අගමැතිතුමා අපි කැමති මේ පාර්ලිමේන්තුවට මේ යෝජනාව අරගෙන 9%ක් ලැබිලා වැඩක් නැහැ සභාපතිතුමා. උද්ධමනයේ 20%. එතකොට ප්‍රතිලාභයේ ඍණ 11%. ගෝඨාභයලා වියත්මකලා මේ රට විනාශ කරනකොට 2022 අවුරුද්දේ සමාජිකයන්ගේ ප්‍රතිලාභය උනේ 47%. ඒ සඳහා අපි ශ්‍රී ලංකාවේ මහා බැංකුව අලුත් පනත සම්මත කරා. මොකද උද්ධමනයේ 4%-5% අතර තියාගන්න. හැබැයි මම හිටපු නැති වෙලාවක කතානායකතුමා ආද කිව්වලු අදෘශ්‍යමාන හස්තයක් බලපෑම නිසා ඒ පනතට අස්සම් කරන්න හැකියාවක් නැහැ කියලා. මොකද අගමැතිතුමා මේ කතාවේ තේරුම? හරි, අපි මේ පනත සාකච්ඡා කරලා සම්මත කරයින් පස්සේ මේක අස්සම් කළ දෙන්න. ඒ නිසා මම කියන්න කැමති මහා බැංකුවේ පනත ඒ නිසා මම කියන්න කැමති ඊළඟට එන අපේ ආණ්ඩුව මේ අසාධාරණයට එරෙහිව වහාම ක්‍රියාත්මක කරනවා කියලා. මේ වැඩ කරන ජනතාව පමණක් ඉලක්ක කරලා මේ කරපු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන අපි සාධාරණය කරනවා. මම එක උදාහරණයක් දෙන්නම් ගරු අගමැතිතුමා. 2032 ජූලි මාසේ කල්පිරණ බැඳුම් කරයක් තියෙනවා. ඒක නිකුත් කරේ 2022 ජූලයි මාසේ පළවෙනිදා. ඒකේ මොහොත අගේ රුපියල් 100යි. හැබැයි මේ කට්ටිය ගත්තේ එදා රුපියල් 62.73ට. ඔවුන්ගේ ඔවුන්ව ප්‍රතිව්‍යුහගත කරන්නට ලක් කරා නම් ඒ ප්‍රතිව්‍යුහගත කරන්නට ලක් කරපු බැඳුම් කරේ අගේ රුපියල් 86.7ක් වෙන්න ඕනේ. හරි, එතකොට මේ සමහරු මේ බැඳුම් කරේ දා ගත්ත ජූලි මාසේ ගිය අවුරුද්දේ අත්සහතර මුදලත් යම් කිසි ප්‍රමාණයක් ගත්ත නැහැ කියන්නේ. හැබැයි සුළු ප්‍රමාණයක්. නමුත් මේවා ගත්ත බොහෝ අයට මේ ආණ්ඩුව අත තිබ්බේ නැහැ. එනේ එතනයි මේ අසාධාරණය තියෙන්නේ. එතනයි මේ අයුක්තිය තියෙන්නේ. එතනයි වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් ඔබලා සත පහකට ගණන් ගත්තේ නැත්තේ. මේ ඉහළ පොලී ගෙවපු අඩු මිලට බැඳුම් කර ගත්ත කට්ටිය 2023-2022 නිකුත් කරපු ඒ වයින් 94%ක් ගත්තේ බැංකු. මොනවද මේ කතා කරන්නේ? ක්‍රයිසිස් බොන්ඩ් බැංකු ගත්තේ. 121ක් ගත්ත EPFETA එක 105ක් ගත්තේ ඉහළ ආදායම ලබන පුද්ගලයෝ. What we call this a contribution to the growth of ownership of the crisis bonds in 2022. මේක එකතුව 100ට වඩා වැඩි. ඒකට හේතුව repurchase allocations වාගයක් තියෙන නිසා. එතකොට මේ අත තියපු නැති අයට හරි මේ බැඳුම් කරේ ගත්ත රුපියල් 62ට මේක ගාන හදනකොට ජූලයි මාසේ 2023 ඇඩ්වකට් ආයතනය පබ්ලිෂ් කළ තියෙන ඩොකියුමන්ට් එකේ එදා බැඳුම් කරේ වටිනාකම රුපියල් 123.78යි. ඊට අමතරව රුපියල් 21.714ක පොලියකුත් තියෙනවා. එතකොට ප්‍රතිලාභය මොකද්ද? පුද්ගලයෙක්ගේ අතේ මේක තියෙනවා නම් 136ක්. ඔව්, ඔබලා හැමදාම කියනවා 136 බදු ගෙවන්න ඕනේ, 136 බදු. 136 බදු ගෙවන්න ඕනේ ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එකට විතරයි. ඒකට විතරයි. කැපිටල් ගේන්ස් එකට ගෙවන්න තියෙන්නේ 10%යි. එතකොට ඒගොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභය 109%යි. පුද්ගලික ආයතන නැත්නම් 130 බද්දට යට වෙනවා. ප්‍රතිලාභය 91.78යි. බැංකුවන් නම් ෆයිනෑන්ෂල් වැට් එකක් වැදෙනවා. ප්‍රතිලාභය 74.3යි. ඔව්, මම පිළිගන්නවා EPF එකට ETF එකට යම් කිසි මේවා මේ මේ අධික පොලිතිකන ප්‍රමාණයක් ලැබුණා. ඒ නිසා ඔවුන්ට 70%ක් පමණ ලැබෙයි. නමුත් මම අර කලින් පෙන්වලා දුන්නා වගේ අති බහුතරයක් මේ අධික පොලි ලැබන බැඳුම් කරගත්තේ EPF එක ETF එක නෙමෙයි. ඒවා ගත්තේ පුද්ගලයෝ, ඒවා ගත්තේ ආයතන, ඒවා ගත්තේ අනිකුත් පුද්ගලයෝ. EPF ETF එක නෙමෙයි. එතකොට මේ අන්තිමට මේ කරන සියලු හුටපටෙන් වෙන්නේ මොකද්ද? අර කට්ටියව බේරලා ඒ කට්ටියට 70%, 80%, 90% ප්‍රතිලාභ ලැබෙනකොට EPF එකට කියනවා ට්‍රයි කරලා 9%ක් දෙන්නම් කියලා. ට්‍රයි කරලා 9%ක් දෙන්නම් කියලා ඒක ෂුවර් කරන්න බෑ කියනවා. ඒ නිසා අපි පොරොන්දු වෙනවා. අපි පොරොන්දු වෙනවා සභාපතිතුමා, අද මේ ආණ්ඩුව විසින් සොකමැත්ත වෙනුවට බලහත්කාරයෙන්,
ඔබතුමාට තව විනාඩි 20ක කාලයක්,
හරි, බලහත්කාරයෙන් සාමාන්‍ය වැඩ කරන විශ්‍රාමිකයන්ට EPF ETF කට්ටියට අපේ වැඩ කරන ජනතාව වතු කාම්කරුව වෙනුවෙන් පරිසින්න රාධාකෘෂ්ණන් මහතුමාගේ ජනතාවට ගහන මේ අසාධාරණ බද්ද අද ක්‍රියාත්මක කරන්න යනවා. ඒකට එරෙහිව අපි නව නීති ගේනවා. ගෙනල්ලා හැකි ඉක්මනින් මේ සාධාරණයක් ගේනවා. මේ අයුක්ති සහගත වැඩේ අපි වෙනස් කරනවා. ඉතින් ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ පහර වදින්නේ කවුරුත් මතක තියාගන්න වයසක කට්ටියට නෙවෙයි. මං ගාන හැදලා බැලුවා අවුරුදු 40ක විතර වයස කට්ටියට. අවුරුදු 40ක විතර වයස කට්ටියට තව තියෙනවා අවුරුදු 20ක් වැඩ කරන්න. ඒ අවුරුදු 20දී තමයි මේ ජරා ජීර්ණ ආණ්ඩුව පහර ගහන්නේ. මේක තමයි අසාධාරණේ. තරුණයෝ ගැන කතා කරනවා නම් මේ මැද පන්තිය ගැන කතා කරනවා නම් රංජිත් සීමලපිටිය මහත්තුමා මේවට තමයි ඔබතුමාලා උත්තර දෙන්න ඕනේ. ඒ නිසා මම ඔවුන්ට කියනවා අවුරුද්දක් ඉවසන්න. අවුරුද්දක් ඉවසන්න. අපි අවුරුද්දකින් මේ අසාධාරණය නැවත සාධාරණී කරනවා කියලා බොහොමත්ම ස්තුතියි.
ඔව් වාසුදේවතුමා.
එන්න කැමති කරු අර්ශ මන්ත්‍රීතුමාගෙන් මේ පනතට විරුද්ධව ඡන්දය දෙනවද? දෙක, එතුමා සභාපති හැටියට ඉන්නා වූ ඒ මුදල් කමිටුවෙන් මේක අනුමත කිරීම ප්‍රතික්ෂේප කළාද? මේ දෙක ඔබගෙන් අහන්න
කැමතියි.
පළවෙනි ප්‍රශ්නයට උත්තරේ ඔව්, මේකට විරුද්ධව ඡන්දය දෙනවා. දෙක, මම වගකීමක් සහිත සභාපතිවරයෙක් හැටියට මම පක්ෂපාත බලන්නේ නැහැ සභාවේදී. ඒ නිසා මම කලින්ම කිව්වා මම ඡන්දය දීමෙන් වැළකී සිටිනවා කියලා. බොහොම ස්තුතියි.
ඔව්, මීලඟ ගරු නලීන් සියමලා නලීන් ෆ්‍රනාන්ඩෝ මහත්මයා විනාඩි 12 කාලයක් තියෙනවා.
මටත් ඒ නිවැරදි කිරීම කරගන්න. ඔබතුමා ස්වාධීනව ඉන්නවා කිව්වේ මොකටද? එකක් ඡන්ද දීම වලකී ඉන්නවා, අනිත් එක ස්වාධීන ඉන්නවා කිව්වේ මොකටද?
ඔව් හර්ෂමතුමා,
මටත් ඒ නිවැරදි කිරීමත් එක්කම කියනවා. හොඳයි.
නෑ නෑ, මෙහෙමයි.
දෙකක් කරනවා. ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවා.
නෑ නෑ, මෙහෙමයි. සභාව කාරක සභාවක එහෙම නැත්නම් කමිටුවක සභාපති වුණාම පක්ෂග්‍රාහී වෙන්න බෑ.
හරි.
ඒ නිසා ඡන්ද ගන්න වෙලාවේදී මම දැඩිව මේක විවේචනය කරා.
ඒකට කැමති
විවේචනය කරා.
හරි හරි.
ඒ කියන්නේ පක්ෂග්‍රාහී වෙන්න බෑ සභාපති නම් කමිටුවේ.
ඉතින්
ඒ නිසා මම කොයි වෙලාවකවත් සභාවේ ඡන්දේ පාවිච්චි කරන්නේ නැහැ.
හරි. බොහොම ස්තුතියි. වාසුදේව නායකර මැතිතුමා ඒ ප්‍රශ්න ඒ යොමු කරපු ප්‍රශ්නෙට බොහොම ස්තුතියි. මොකද එතුමාට මේ එළියට කරන වැඩ ටික එළියට කියලා මුදල් කාරක සභාවේදී මේ රජයේ ගෙනින වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන එක එතුමා දිගටම කරගෙන යනවා. ඒ නිසා පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමා මේ ආර්ථිකය පිළිබඳ දන්නවා. ඒ වගේම මේ ආර්ථිකයට ඊළඟට වෙන්න ඕන සහ වෙන්න තියෙන දේවල් ඒක දැක්කම එතුමා දන්නවා මීට වැඩිය වෙන වැඩපිළිවෙළක් නැහැ කියන එක. විශේෂයෙන්ම මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දේශීය ආදායම් පන සංශෝධනයත් සමාජ ආරක්ෂක බද්ද සංශෝධනය පිළිබඳ දෙවනවර කියවීමේ මේ පන සංශෝධනය පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳ මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. මේකෙදි අපි ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමා විශේෂයෙන්ම කතා කරා මේ සම්බන්ධව අධිකරණය විසින් ලබා දෙනු තීන්දුවත්. ඒ අධිකරණය විසින් ලබා දෙන තීන්දුව මේ සඳහා කොයි විදිහද බලපෑවේ කියලා. ඒකේ අධිකරණ තීන්දුව ලබා දුන්නේ ඒ සඳහා තාක්ෂණික ඒ දැනුම නැහැ. එහෙම නැත්නම් තාක්ෂණික දැනුම නැහැ. ඒ වගේම තොරතුරු නැහැ. ඒ හරහා ඒ අයට අදහස් ප්‍රකාශ කිරීම එහෙම නැත්නම් තීන්දුවක් ලබා දෙන්න බෑ. මේක පාර්ලිමේන්තුව විසින්ම විසඳ ගන්න. ඒ වගේම පාර්ලිමේන්තුව විසඳ ගන්න ඉස්සෙල්ලා මුදල් කාරක සභාවට ගිහිල්ලා අවශ්‍ය කරන කටයුතු කරන්න කියන. ඉතින් ඒක තමයි පාර්ලිමේන්තු ක්‍රමයේ ක්‍රමේ. ඔබතුමාට මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් මේකේ විශාල වගකීමක් තියෙනවා. ඔබතුමා ඒ වගකීම අද උදේ ඉෂ්ට කෙරුවා. ඒ දුන්නු තොරතුරු සහ ඒ තියෙන කරුණුත් එක්ක ඔබතුමා සහ ඒ මුදල් කාරක සභාවේ නියෝජිතවරු එහෙම නැත්නම් මන්ත්‍රීවරු සාකච්ඡා කරලා මේ සඳහා අනුමැතිය ලබා දුන්නා. ඉතින් මේක තමයි කවුරු හෝ පුජ්‍යලයකට පුළුවන් තමන්ගේ අභිමතය පරිදි තමන්ට අධිකරණයට යන්න. හැබැයි අධිකරණය ගිය සියලු දේට අධිකරණයෙන් ඒ ඉල්ලන පුජ්‍යලයට වාසි වෙන දේවල් එහෙම ලබා දෙන ක්‍රමයක් නැහැ. අධිකරණයට ලබා දෙන්න පුළුවන් තීන්දුව නම් ඍජුව ලබා දෙනවා. නමුත් තාක්ෂණික විෂයක් වගේ දෙයක් එකට සම්බන්ධ වෙනවා නම් ඒ අය ඒ තීන්දුව ලබා දීන කියන්නේ නැවත පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. අද අපි මේ ප්‍රශ්නේ ඔබතුමාගේ ආශිර්වාදයත් සමග අපි අද ප්‍රශ්නේ අදින් විසඳ ගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි තමුන්නාසල දන්නවා මේ IMF වැඩ පිළිවෙල තුල මේ ණය ප්‍රතිවිධගත කරන්නේ සඳහා අපි මේ වැඩ පිළිවෙල යද්දී මේ කියන අද මේ කරපු කාරණා දෙකම අපි අපේ මේ වැඩ පිළිවෙලට ඇතුළත් වුණා. ඒකෙදි විශේෂයෙන්ම මම අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ සමාජ ආරක්ෂණ බද්ද හරහා අපේ පාරිභෝගික ජනතාවට සහ අපේ භාණ්ඩ නිෂ්පාදනය කරන අයට ඒ වගේම ඒ හරහා ඒ අයට තිබ්බ විශාල ගැටලු සහගත තත්ත්වයක් අපි මේ තුල අද තුල निराකරණය කරගන්න අපිට හැකියාව ලැබිලා තිනවා. විශේෂයෙන්ම අපි තමුන්නාසල අපි දන්නවා මේ IMF ගැඩපිල්ල හරහා අපි විශාල වශයෙන් බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම වලට සිදු කෙරුවා. මේ බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම තුල විශාල ප්‍රමාණයකට බදු අය කරගන්න තියෙන බදු ප්‍රමාණය අපි වැඩි කරගන්න කටයුතු කෙරුවා. විශේෂයෙන්ම රාජ්‍ය ආදායම් වැඩි කරගන්න අපි විවිධ අංශවල තියෙන බදු ප්‍රමාණය වැඩි කරගනිමින් අපි අවශ්‍ය කරන වැඩපිළිවෙල ලබා ගත්තා. ඒක අපි කෙරුවා. මොකද පහුගිය කාලේ විචාර වශයෙන් මේ රටේ බදු ප්‍රමාණය අඩුවීම තුළ රටේ ආදායම් අඩුවීම තුළ ඊට අපිට මූණ පාන්න සිදු වුණ කාරණා ටික අපි සියලු දෙනා දන්නවා. එතකොට දැන් අපි ඒ එක්කම අපි කොච්චර IMF වැඩපිළිවෙලත් එක්ක හිටියත් අපේ රටේ ජනතාවට විශේෂයෙන්ම බලපාන කාරණා සම්බන්ධයේදී අපි ලිහිල් ප්‍රතිපත්තියක් එහෙමත් නැත්නම් බදු වලට අපි ලිහිල් භාවයක් අපි දැක්ුවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි විශේෂයෙන්ම අද අපි මේ ගෙනල්ලා තියෙන මේ පනතේදී අපි කාරණා පහක් සඳහා අපි සමාජ ආරක්ෂණ බද්ද නිදහස් කරන්න කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම විශේෂ අවස්ථා සඳහා තියෙන පුද්ගලයන්ට අවශ්‍ය කරන උපකරණ ආනයනයේදී එහෙම නැත්නම් උපකරණ සඳහා මේ විශේෂ ආරක්ෂණ බද්ද අපි නිදහස් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙන නිදහස් බදු නිදහස් කරලා තියෙන විශේෂයෙන්ම ගුවන් තොටුපළවල වගේ ස්ථානවල තියෙන ඒ බදු නිදහස් කරලා තියෙන අලවිශල් සඳහා ඒ අවශ්‍ය කරන බදු නිදහසට අමතරව විශේෂයෙන්ම සමාජ ආරක්ෂක බද්දත් අපි මේදී අයින් කරලා තියෙනවා. ඒකදී අපි බලාපොරොත්තු වෙන විදේශයෙන් විදේශ ශ්‍රමිකයෝ අපිට විශාල ආදායම් ලබා දෙන පිරිසක් ඉන්නවා මේ රටින් එහා. ඒ අය මේ රටට එද්දිත් එයාට විශේෂ බදු පහසුකම් තියෙනවා. ඒ බදු පහසුකම් වලට අමතරව මේ සමාජ ආරක්ෂක බද්දත් මේ නිදහස් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි කතා කරන්න ඕන දේශීය සහල් නිෂ්පාදන වලින් හදන සහල් සඳහා අපි මේ බණත මේ සමාජ ආරක්ෂක බද්ද අපි නිදහස් කරන්න කටයුතු කෙරුවා. විශේෂයෙන් මම කියන්න කැමතියි මම 2022 10 මාසේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා 10 මාසේ 5 වෙනිදා මේ බද්ද අපිට පනවන්න ලෑස්තියදී මම කිව්වා මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරුවා සහල් සැකලු සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරම් සඳහා එකතු ලබන සමාජ ආරක්ෂණ දායකත්ව බදු මුදල අඩු කරන්න පියවර ගන්න කියන එක මම කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රිකාවක් මගින් මම ඉදිරිපත් කරනවා. මම දන්නවා මේකේ අවසානයේ කොහොම කරත් මේ විශේෂයෙන්ම රටේ ප්‍රධාන ආහාරය වන බත් සඳහා එහෙම නැත්නම් සහල් සඳහා මේ අපි මේ සමාජ ආරක්ෂණ බද්ද අපි අයින් වෙන්න ඕනයි කියන එක. මොකද අපි මේක 2.5ක් එහෙම නැත්නම් ඉතාම සුළු ගානක් කියලා පෙන්නුවට මේක විශාල මහා පරිමාණයේ නිෂ්පාදකයක් වගේම පොඩි පරිමාණයේ නිෂ්පාදකයකට විශාල මුදලක් මේ සඳහා කාර්තුවකට එකතු වෙනවා. සමහරවිට මම අද කතා කරපුවම අපේ විශාල මහා පරිමාණයේ මෝල් හිමියන්ට සමහර මිලියන එක කාර්තුවල මිලියන 30ක් 40ක් එයාට ගෙවන්න සිදු වෙනවා. ඒතර ඒක පොඩි අයට ඒ වාගේ සමාජ ආරක්ෂණ බද්දක් වැඩුණොත් ඉතාමත් අමාරුයි තමන්ගේ නිෂ්පාදනය විකුණගද්දී එයාට විශාල අමතර වියදමක් ඒ වගේම පාරිභෝගිකයට විශාල බරක් අපි පටවනවා. ඒ වගේම තමයි අපි පහුගිය කාලේ දිහා බැලුවම විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ලබලා පනවලා තියෙන බදු ඉතාමත් අවම බදු ප්‍රමාණයකට අපි පවත්වා ගන්න කටයුතු කරලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපි සීනි උනොත් 725ක් ඒ වගේම අනිකුත් සෑම භාණ්ඩයක්ම ඉතාමත් අඩු පරිප්පු ගත්තොත් 725යි. පරිප්පු ආනයනය කරද්දී බද්ද වශයෙන් අපි ගන්නේ 725යි. දොර අපි පරිප්පු ඇට නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන පරිප්පු මොනවාද හෝල් ලෙන්ටිල් එක එහෙම නැත්නම් පොතු සහිතගෙන ඒ පරිප්පු වලත් අපි 725 අය කරන්නේ. ඒතකොට මේ විශාල වශයෙන් අපි අවම බදු තීරුවක් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියලු දේ මේ රටට ගේන්නත් ඒ වගේම මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන සියලුම ආයතන වලට අපි ලබා ගන්න බදු ප්‍රමාණය අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු ප්‍රමාණය ඉතාමත් අඩුව පවත්වා ගන්න මේ රජය එහෙම නැත්නම් මේ කමිටුව අපි තීන්දුව කරලා තියෙනවා. ඒ වගේම මම දැක්කා ඊයේ පෙරේද අපි මම ඊයේ පෙරේද දිගටම කතා කරලා දැක්කා මේ කුකුල් මස් සඳහා විශාල බදු ප්‍රමාණයක් මේ රටේ බදු ප්‍රමාණයක් අය කරනවා. රුපියල් 254ක් බදු අය කරනවා. ඒ නිසා කුකුල් මස් කිලෝ එකක් රුපියල් 1250න් අඩුව 75ක්වත් දෙන්න බැහැ කියන එක ප්‍රකාශ කරලා තිබ්බා. නමුත් අපි ඒ ගැන කල්පනා කරලා බලද්දී මේ 254ක් කියන්නේ වැට් එක 115ත් එක්ක රුපියල් 138ක් වෙනවා වැට් එකටත් එක්ක. හැබැයි මේකෙදි ඒ 154ෙන් රුපියල් 90ක්ම මේගොල්ලෝ නැවත ඒ වැට් එක ආපහු ආපහු ආය කරගන්නවා. එහෙම නැත්නම් ඒ අයගේ ඒක ප්‍රතිපූර්ණේ කරගන්නවා. ඒ නිසා අපි මේ බදු ප්‍රමාණය එළියට කියන බදු ප්‍රමාණයක් මේ අය ගෙවන්නේ නැහැ. මේක තමයි ඇත්ත. ඉතින් අපි එළියට පෙන්වනවා මේ අපි විශාල බදු ප්‍රමාණයක් ගෙවිලා අපිව බදු වලින් හෙම්බත් කියලා බදු අපි වලින් දාලා කියලා කිව්වට මේ බදු පිළිබඳ දන්න බදු පිළිබඳ අය කරන ක්‍රමය දන්න එහෙම නැත්නම් බදු ගෙවන පුජ්‍යලයා විතරයි මේක දන්නේ. මේ ඇත්තනම් බදු ගෙවන්නේ කොච්චරද කියන එක. ඉතින් එළිය දෙක අසා කරනවා අපි මේ එහෙම බලපුවම අපිට තේරෙනවා ඇත්ත තමයි මේ රුපියල් 1000ක කුකුල් මස් එකට රුපියල් 254ක් අඳුර කරපුවම තමයි මේ 1250ක් වෙන්නේ. රුපියල් 250ක්ම ආණ්ඩුව බදු ගන්නවා කියලා. ඒතකොට මේ බදු වල තියෙන බදු අය කරගන්න ක්‍රමයේ දිහා බලලා නෙමෙයි නැවත ඒ වලින් ඒගොල්ලන්ට ලැබෙන සහනය දිහා බලලා නෙමෙයි මේ ගණන් රටේ ජනතාවට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා මේ බදු සම්බන්ධයේදී විශාල වශයෙන් අපි මේ ගැන අවධානය යොමු කරන්න ඕන. ඒ කිව්වත් දැන් මම ළඟදී මට එක මන්ත්‍රීවරයෙකුත් එහෙම නැත්නම් අපේ මේ පාර්ලිමේන්තුවේ අය කියනවා මේ අපි මේ IMF එකට ගියා නම් හොඳ නැහැ ගියේ නැත්නම් හොඳයිලු. හැබැයි දැන් තමයි ඒක කියන්නේ. IMF වැඩපිළිවෙල අපි රට කඩා වැටලා රට නැති වෙලා රටර වෙන කරගන්න දෙයක් නැති වෙනවාදී IMF වැඩපිළිවෙල එක යමු කියලා IMF වැඩපිළිවෙලත් එක ගියේ නැත්තේ ඇයි කියලා අහපු විපක්ෂය අය කියනවා නොගිය නම් හොඳයි නේද කියලා කියනවා. ඇයි එහෙම වෙන්නේ? දැන් තියෙන ප්‍රශ්න ටික විසඳුනාම එහෙම නැත්නම් දැන් ප්‍රශ්න වලට එකින් එක උත්තර ලැබෙද්දී ඒක නොගිය හිටියනම් හොඳයි කියලා ඕන වෙලාවක කියනවා. ඒක තමයි අපේ රටේ ක්‍රමය. මොකද හේතුව ප්‍රශ්න ඉවරුණාට පස්සේ සියලු දෙනාටම හිතෙන්නේ ඒක නොකරුවා නම් හොඳයි දැන් අපිට පුළුවන් අපේ තත්ත්වය ගෙනියන්න කියලා. හැබැයි තාම අපි එහෙම තත්ත්වයක නෙමෙයි ඉන්නේ. විශේෂයෙන්ම අපි ඒ කවුරු කතා කරුවත් අපි තාම මේ රටේ ඉදිරි අනාගතය පිළිබඳ සැලසුම් හදද්දී අපි තාම ඉන්නේ අවශ්‍යම තීන්දුව ගන්න ඕන වෙලාවක කියන එක අපි මතක් කරන්න ඕන. අපි මේ වෙද්දිත් මේ හැම දෙයක්ම අපි ඉතාමත් අවධානය යොමු කරලා මේක අත්‍යවශ්‍යම වෙන්න ඕන කටයුත්තක් කියන එක නිසා තමයි මේ හැම පනතක්ම අපි වෙනස් කර අපේ අවශ්‍ය කරන ඉලක්කය සඳහා යන්නේ. ඒ නිසා මම විශේෂයෙන්ම අපි කතා කරත් අපි විශේෂයෙන්ම මේ ආර්ථික පිළිබඳ දන්න සියලු දෙනා ආර්ථිකය පිළිබඳ දන්න සියලු දෙනා දන්නවා අපිට මීට එහා ගිහිල්ලා කරන්න දෙයක් එහෙම නැත්නම් අපිට මීට එහා ගිහිල්ලා කරන්න වැඩ පිළිවෙලක් අපිට හොයාගන්න අමාරුයි කියලා. හැබැයි ඒකට අපිට පුළුවන් වෙලාවට අපි විරුද්ධ වෙන එක සහ අදහස් ප්‍රකාශ කරන එක කරන්න පුළුවන්. මම විශේෂයෙන්ම අද කියන්නේ අපි ඉදිරි අනාගතයේදී මේ යම් අඩුපාඩු විශේෂ මාර්ෂ සිල්ව මැතිතුමා කිව්වා එතුමා මේ සම්බන්ධව මේක නිවැරදි කරනවායි කියලා. මම දන්නේ එතුමා නිවැරදි කරන්නේ මොන තනතුර ඉඳගෙනද කියන එක දන්නේ නැහැ. රටේ ජනාධිපතිවරයා විදියට මේ තීන්දුව වෙනස් කරනවද, රටේ මුදල් අමාත්‍යවරයා විදියට තීන්දුව වෙනස් කරනවද, රටේ අගමැතිවරයා විදියට තීන්දුව වෙනස් කරනවද කියන එක දන්නේ නැහැ. හැබැයි මේ තුනටම ආවත් මම විශේෂයෙන් මම කැමති. මොකද මේ තනතුරු තුනටම මම කැමති එතුමාගේ තනතුරු තුන හම්බ වෙනවා. හම්බෙලා හෝ අර එතුමා අද රටේ ජනතාවට දුන්නු පණිවිඩය ඔව් ඒක තමයි ඒ ඕන එක. එතකොට ඒ අද දුන්න උඩ කෑ ගහලා දුන්න පණිවිඩේ රටේ ජනතාව දන්නවා අංක 1ට ඇවිල්ලා එන පුජ්‍යලයා මේ පොරොන්දුව දුන්නොත් අනිවාර්යයෙන්ම මේ දේ හම්බ වෙනවයි කියන එක රටේ ජනතාව දන්නවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න ඕන හර්ෂ සිල්ව මැතිතුමා, මම හිතන්නේ එතුමා ඒ කිව්වේ නිකන් නෙමේ, එතුමාට විශාල විශ්වාසයක් තියෙනවා ඊළඟ ලබන ආණ්ඩුවේ එතුමා අර මම කියපු ජනාධිපති හෝ අගමැති හෝ තනතුරක ඉඳලා මේවා වැරදි කරන වැඩ පිළිවෙලට යයි කියලා. ඒ වගේම එතුමාට මම ආශිර්වාද කරනවා විශේෂයෙන්ම මේ ලැබුණු අත්දැකීම් එක්ක මේ රට නැවත ආර්ථිකයේ ශක්තිමත් කරන්න සහයෝගය ලබා දෙන්න කියන එක කරනවා. අපි එතකොට එයා පැත්තේ ඉඳලා අපි එතුමාට පූර්ණ සහයෝගය ලබා දෙනවා කියන එක මතක් කරමින් බොහොම ස්තුතියි සියලු දෙනාටම.
සුදී මීලකට ගරු රාසමානික මැතිව විනාඩි 7ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. විශේෂයෙන්ම ඉතාමත්ම වැදගත් පනතක් සංශෝධනය කරන මේ විවාදයට ඇයි මෙතරම් අඩු කාල වේලාවක් මන්ත්‍රීවරුන්ට විවාදය සඳහා ලබා දුන්නේ කියන එක පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. මොකද මිලියන 2.1 ලක්ෂ 21ක් ජනතාවගේ අර්ථසාධක මුදලට අත තියෙන වගේ වැදගත් පනතකට දවස් දෙකේම පැය 3ක වගේ කාලයක් වෙන් කරලා මේ විවාදයක් ඉතාමත්ම වැදගත් දෙයකට මෙච්චර පොඩි කාලයක් ඇයි විවාදයකට දුන්නේ කියන ගැටලුව ප්‍රධාන වශයෙන්ම තියෙනවා. ඒ වගේම තමයි අපි දැක්කා ජනාධිපතිවරයා ඊයේ උසාවි තීන්දුව ගැන කතා කරනවා. බැරි වෙලාවත් මේ උසාවියේදී යම්කිසි අවස්ථාවක තීන්දුවක් තිබ්බනම් මේ තියෙන කරුණු අනුව මේක කරන එක නීති විරෝධී කියලා මං හිතන්නේ ඒ නීතිපති වරුන්ගොත් ඒ තීන්දුව දෙන නීතිපති වරුත් මේ ජනාධිපතිතුමා ලියලා දෙන වරප්‍රසාද ප්‍රශ්න කියවන මන්ත්‍රීවරු ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරු ඉන්නවා ජනාධිපතිතුමා ලියලා දෙන වරප්‍රසාද ප්‍රශ්න එයා ලියලා දෙන එක මෙතන පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියවනවා ඒ හරහා උසාවියේ ඉන්න ජජස් ලවත් වරප්‍රසාද කමිටුව ගෙන්වන්න ඕනේ කියලා පහුගිය කාලේ කරා හැබැයි මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ අර්ථ සාධක මුදල පිළිබඳ මේ පනතදී උසාවියේ තීන්දුව ජනාධිපතිතුමා ඒක ජනාධිපතිතුමා කැමති නිසා මම හිතන්නේ මේ තීන්දුව පදනම් කරගෙන අපි දැක්කා ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනවා ඊයේ හරි පෙරේද හරි මේක කරන්න එතුමාට ඉඩ දෙන්න මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව අවශ්‍ය වැදගත් දෙයක් කියලා. ඒ වගේම තමයි අපි දැක්කා මධ්‍යම බැංකුවේ සෙන්ට්‍රල් බැංකේ ගවනටත් මොනවද අවෝඩ් එකක් හම්බලා තියෙනවා කියලා කියලා මේ හොඳම ගවන කියලා 20 ඇතුළත ඇවිත් තියෙනවා කියලා. ඉතින් ඇත්තරම මේ වගේ ජනතාවට විරුද්ධ දේවල් ජනතාවට ජනතා විරෝධී දේවල් කරනකොට ඒ වගේ සම්මාන ලැබීම අලුත් විහිළුවක් කියලා තමයි කියන්නේ. ඉතින් ඇත්තට ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මොකද මේ පනත ගැන අපි විශේෂ වශයෙන් කතා කරනකොට විශේෂයෙන්ම මේක මේ අවස්ථාවේදී උන්මේයිලේ ඉන්ද්‍ර තමිල් මක්කල් அதாவது பெருந்தோட்டங்களில் வேலை செய்யும் மக்கள் கடுமையாக இந்த புதிய சட்டமூலம் ஊடாக பாதிக்கப்பட போறார்கள். அதே போலதான் கஷ்டப்பட்டு பிராண்டிக்ஸ் இல்லையென்று சொன்னால் எம்ஏஎஸ் இப்படி இந்த அப்பரல் செக்டர்ல வேலை செய்யற பொம்பளை பிள்ளைகள் அவர்களும் கடுமையாக கஷ்டப்பட போறார்கள். உண்மையிலே 21 லட்சம் ஊழியர்கள் 2.5 மில்லியன் டிபாசிட்டர்ஸ் இந்த இபிஎஃப்ல பாதிக்கப்பட போறார்கள் சொன்னால் அதிலே வறும கோட்டுக்குள் கடுமையாக பாதிக்கப்பட்டது அது கூடியானவர்கள். உண்மையிலே 6 லட்சம் பேருக்கிட்ட இந்த பிராண்டிக்ஸ் மற்றும் எம்ஏஎஸ் போன்ற இந்த ஆடை தொழிற்சாலையில வேலை செய்யற ஊழியர்களுடைய இபிஎஃப் இடிஎஃப்ல கை வைக்கும் ஒரு செயல்பாடு தான் இது. அதே போலதான் பெருந்தோட்டங்களை பாத்தீங்கன்னு சொன்னால் 1.5 லட்சத்துக்கு அதிகமானவர்கள் பெருந்தோட்டத்திலேயே வேலை செய்கிறார்கள். அவர்களுக்கு இன்று இந்த 1000 ரூபாய் சம்பளம் கூட நான் எங்களுடைய கௌரவ முற்போக்கு கூட்டணியின் தலைவர் மனோ கணேசன் ஐயாவிடம் கேட்டபொழுது அவர் சொன்னார் 900 ரூபாய் தான் அதிக அளவானவர்களுக்கு வழங்குகிறார்கள். 100 ரூபாய் அந்த தொகை 1000 ரூபாய் சம்பளம் வழங்குவதற்கு 100 ரூபாய் வந்து அரசாங்கம் ஒரு சப்சிடியாக வழங்குகிறார்ன்றதையும் இந்த நேரத்தில் அவர் சற்று நேரத்துக்கு சொல்லியிருந்தார். அப்ப 1000 ரூபாய் வழங்க அந்த கிடைக்கிற 1000 ரூபாய் 900 ரூபாய் தான் அந்த மக்களுடைய சம்பளம். இந்த ஏனைய மேலதிகமாக கிடைக்கிற அந்த 1000 ரூபாவாகிறது கிடைக்கிற 100 ரூபாய் கூட இதே வரியினுடாக அவர் கட்டும் வரியினுடாக எடுக்கிற காசு மீண்டும் அவர்களுக்கு தான் வழங்குறார்கள். அப்ப இந்த 900 ரூபாய் சம்பளத்தை எடுத்து இந்த 1000 ரூபாய் சம்பளத்தை எடுத்து நீண்ட காலமாக அந்த தோட்டத்தில் வேலை செய்து அதுவும் தோட்டத்திலே 1000 ரூபாய் சம்பளம் எடுக்கின்ற கடுமையாக உழைக்க வேண்டும். ஒரு நாளைக்கு எத்தனையோ ஒரு தொகை கிலோகிராம் 20 கிலோ ஒரு நாளைக்கு அறுவடை செய்தால்தான் அந்த 1000 ரூபாய் சம்பளமே கிடைக்கும். இன்று கஷ்டப்பட்டு உழைத்து வரும் இந்த நிதிக்கு இன்று இலங்கையிலே 183000 ரூபாய் ஒரு மாத சம்பளம் 183000 ரூபாய் ஒரு மாதத்துக்கு சம்பளம் எடுக்கிறவர் மட்டும்தான் இலங்கையில் அதுக்கு மேல் இருக்கிறவர் மட்டும்தான் வரி கட்ட வேண்டும். அப்ப ஒரு மாதத்துக்கு 183000 ரூபாய் பெருந்தோட்டத்திலே வேலை செய்யற எங்களுடைய தோட்ட தொழிலாளர்கள் கிடைக்காது. அதே போலதான் ஆழ தொழிற்சாலையில் வேலை செய்யற எங்களுடைய உறவுகளும் கிடைக்காது. இவர்களுக்கு இவர்களுடைய இபிஎஃப் இடிஎஃப்க்கு தற்பொழுதே அரசாங்கம் 14% வரி அறுவடை செய்யும் பொழுது அதையும் விட அதாவது இந்த உள்நாட்டு கடன் மறுசீரமைப்புக்கு விரும்பியோ விரும்பாமலோ அவருடைய விருப்பத்தை மீறி இன்று மானிட்டரி போர்டு சென்ட்ரல் பேங்க் போன்ற இந்த அமைப்புகள் இணைந்து அந்த ஊழியருடைய விருப்பத்தை மீறி அவர்களுடைய அந்த அவனுடைய அவங்கள் சேமித்த அந்த நிதியை மறுசீரமைப்பு செய்யறதுக்கு முடிவெடுத்திருக்கிறார்கள். ஆனா அதுக்கு வந்து தாங்கள் தங்களுடைய சுய விருப்பத்துடன் வாலண்டரி சுய விருப்பத்துடன் இந்த கடன் மறுசீரமைப்புக்கு அவங்க ஏற்றுக்கொள்றாங்க என்று சொல்ற அரசாங்கம் அவ்வாறு இல்லை. இருந்தும் கூட தற்பொழுதே 14% எடுக்கிறது. நீங்கள் ஒருவேளை இந்த கடன் மறுசீரமைப்புக்கு ஒத்துவரல் என்று சொன்னால் 30% வரைக்கும் உங்களுடைய அந்த வங்கி அவங்களுடைய இபிஎஃப் இடிஎஃப்ல இருக்கும் அந்த சேமிப்பு கணக்குக்கு நாங்கள் வரி அறுவடை செய்வோம் என்ற ஒரு மிகவும் மோசமான மிகவும் ஒரு கேவலமான ஒரு திட்டத்தை இந்த அரசாங்கம் தற்பொழுது முன்னெடுத்து இருக்கிறார்கள். இந்த பெருந்தோட்டங்களை வேலை செய்யற மக்கள் இல்லை என்றால் ஆட தொழிற்சாலையை வேலை செய்யக்கூடிய உறவுகள் தங்களுடைய மாதம் மாதம் அந்த இபிஎஃப் இடிஎஃப்க்கு தங்களுடைய சார்பிலே அந்த இபிஎஃப் இடிஎஃப்க்கு செலுத்தும் அந்த கட்டணத்தை தாங்கள் ஒரு வங்கி கணக்கில் போட்டால் கூட இன்று அவங்களுக்கு அதைவிட கூடிய அளவு அதை விட கூடிய அளவு வருமானம் கிடைக்கும். ஏனென்று சொன்னால் இன்று அரசாங்கத்தினுடைய புதிய திட்டத்தின் கீழே 9% தான் தங்களுடைய இபிஎஃப் இடிஎஃப்ல இருக்கும் அந்த நிதிக்கான அந்த வருமானம் கிடைக்க போகுது. வட்டி அவங்களுக்கு இபிஎஃப் இடிஎஃப்ல நீங்கள் மாதம் மாதம் தற்பொழுது போடும் நிதிக்கு 9% தான் வட்டி கிடைக்க போறதா அரசாங்கம் ஏற்றுக்கொண்டிருக்கு. அதுவும் கிடைக்குமா கிடைக்காதான்னு
தெரியாது. வினாடியை காலத்தில்
அவசான் கரு ஏனென்று சொன்னால் இது ஒரு மிகவும் ஒரு பாரதூரமான ஒரு விஷயம். இதை பற்றி நாங்கள் இன்னும் எதிர்வரும் காலங்களிலே பேசலாம். ஏனென்று சொன்னால் இந்த இபிஎஃப் இடிஎஃப்ல இவர்கள் அறுவடை செய்ய போற இந்த நிதி இபிஎஃப் இடிஎஃப்ல கை வைக்காமல் எத்தனையோ தனியார் கோடிக்கணக்கிலே உழைத்த தனியார் கடந்த ஆட்சியிலே கடந்த ஒரு சில வருடங்களில் 25 வீதம் வரைக்கும் வட்டி உழைத்த இந்த தனியாருக்கு தனியாரிலே கை வைக்காமல் இந்த இபிஎஃப் இடிஎஃப்லே கை வைக்கத்தான் காலி. அதே போலதான் அப்பே Since the Honorable former Justice Minister is also here, I would like to clarify something from the Justice Minister. Ape hitapu niti piliwada emathuma ina nisa me pahu iye pereda me aluthen voice recording ekak ewilla thiyena.
Me
voice recording ekak tiyenne.
Kotubaya wenda mu varshi pura.
Awasan karana.
Case la avlo strong evidence inda attorney general kitte. Adha attorney general helana purwa attorney purely set up.
මේකේ මම මේක මම සභාගත කරන්නම් එහෙම පුළුවන් නම් ක්‍රමයක් තියෙනවා නම් මේ අසාද් මවුලානා කියපු පුද්ගලයා කතා කරපේ කියලා තියෙනවා පහු මම ඇමතුමා ඉන්නසහ අහන්නේ මේ පිල්ලියාන්ව නිදහස් කිරීම හා සම්බන්ධව මාධව තෙන්නකෝන් කියවේ හිටපු සොලිසිටර් ජෙනරල් නියෝජ්‍ය සහ දප්ලොඩි වේලා ඇටර්නි ජෙනරල් දෙන්නම පිල්ලියාන්ව එළියට දාන්න බෑ CID එකේ වැඩිපුර එවිඩන්ස් තියෙනවා කියලා කිව්වා. එතකොට
අවසන් කරනවා
ඉසඩින් කියන ජජ් කෙනෙක් මඩකලපුවේ හිටියා පිල්ලියාන්ගේ කේස් එක අහපුවා. එයා ඒකට තීන්දුවක් විරුද්ධ දෙන්න බෑ කියලා කිව්වා. එතකොට යාව අයින් කරලා සූසෙයි දාසන් කියලා කැතලික් එක්කෙනෙක්ව ගෙනාවේ මොකද කැතලික් අයට බලිතියපකට පහර දුන්නකට කැතලික් එක්කෙනෙක් තීන්දුව දුන්නා හොඳයි කියලා. මේක කරේ ජස්ටිස් නවාස් කියලා තියෙනවා. ඒකට සම්බන්ධ කට්ටිය ජස්ටිස් දේවිකා ජස්ටිස් වෙංගපුලි කියලා තියෙනවා. ඉතින් මේ ඉතාමත් බැරෑරුම් ප්‍රකාශයක්. ලංකාවේ නීති පද්ධති ඔබතුමා නීතිය පිළිබඳ ඇමතිලා හිටපු කාලේ මේ හිරෙන් එළියට ගේන්න මොකද පාස්කු ප්‍රහාරයට උදව් කරපු පාස්කු ප්‍රහාරේ නිදහස් කරලා හිරෙන් ගේන්න මේ ජජ්ලව මාරු කරගෙන ඉතාමත් බැරෑරුම්
මන්තුම අවසන් කරනවා. ඔබතුමා වෙලාව අවසන් කරනවා
කරු මන්තුම ඉතාමත් බැරෑරුම් හඬපටයක් ඇවිල්ලා තියෙනවා. මම මේ හඬපටිය සභාගත කරන්න පුළුවන් නම් ක්‍රමවේදයක් තියෙනවා කියන්න මම සභාගත කරන්නම්. මේක පිළිබඳව ගරු හිටපු නීතිය පිළිබඳව ඇමතුමනි ඔබේ නමත් මේකේ සඳහන් කරන එක නිසා පුළුවන් නම් මේ රටට පැහැදිලි කරන්න ඇත්තරම ලංකාවේ නීති පද්ධතියේ ස්වාධීනභාවය පිළිබඳව ලොකු සැකයක් එනවා. මේ ජස්ටිස් නවාස් කියන පුද්ගලයා කෝට් ඔෆ් අපීල් එකේ දාන්න කිව්ව නඩුවක් ඊට පස්සේ මේ ජජ් වෙනස්කර මිතාවත් බැරෑරුම් ප්‍රකාශයක් මේ එළියට අවිලා තියෙනවා. channel 4 එකේ තාම මේක අවිලා නැහැ. තව ඉදිරි කාලෙදි තව channel 4 එකකට වගේ තව තැන්වලින් මේ එළියට එයි. ඉතාමත් බැරෑරුම් ප්‍රකාශයක් පුළුවන් නම් ඔබතුමාගේ පැහැදිලි කිරීමක් ඔබතුමා මේක අහලා තියෙනවා නම් කියන්න. නැත්නම් ඔබතුමාට මම මේක එවන්නම්. ඔබතුමා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරා නම් හොඳයි කියලා මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.